ධම්මේතරණ මාංශ භක්ෂක භවෙන් පානාති පාතා වේරමණී ශික්ෂාපදේ විදිනවද කියලා මේ අහන්නේ. මේක ඉස්සරහ උගා ගැඹුරට තෝරා ගන්න ඕන එක. පානාති පාතා ශික්ෂාපදේ කියලා කියන්නේ නිවන් මඟ. සතුර්ණ මරයින් එක නෙවෙයි. සතුර්ණ මරයින් එක පංච දුර්චාරිතයෙන් වෙන්නීමේ තිබෙනා වූ එක්තරා විදියක පොඩි වැඩක් විතරයි ඉතන තියෙන්නේ. පංච දුර්චාරිතයන්ගේ මෙන් එනවා. එච්චරයි සතුන් නොමරයින් එකෙන් තියෙන්නේ. සතුන් මරන්නේ නැහැ, මරවන්නේ නැහැ, අනුබල දෙන්නේ නැහැ, මැරීම වර්ණනා කරන්නේ නැහැ. ඔය හතර ආකාරයකින් සත්වඝාතනයේ හේතු වෙන කාරණා ටිකෙන් වෙන් වෙලා ඉන්නවා. සතුන් මැරීම පිළිබඳ යම් ප්‍රශ්නයක් ඇත්නම් ඒකෙන් ඉදහස් වෙලා ඉදීමට වැටෙනවා. ඒක හොඳයි, නරක එකක් නෙවෙයි. දුස්චාත්‍යයෙන් වෙන් වෙලා ඉන්නවා. හැබැයි පානාති පාතා වේරමණී ශික්ෂාපදයේ ලෝතර බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් ඔගේ නියමාර්ථයේ ලෝකේ පහළ වෙන්නේ නැහැ. පදේ ඉනවා. ඔය පදේ ආර්ය අර්ථයේ වැහිලා යනවා ටිකක් කල් යනකොට. ඊට පස්සේ ආර්ය අර්ථයේ වතු කරලා දෙනවා සම්බුද්ධ ශාසනයේ බුදුපියාණන් වහන්සේලා. ඒ වතු කර දුන්නේක යම්තාක් රාහතන් වහන්සේලාගේ නැත්නම් ශ්‍රාවකයන් වහන්සේලාගේ මාධ්‍යයෙන් ලෝකේ එන තාක් කල් නැවත ලෝකෝත්තර ධම්මාර්ථයේ පිළිබිඹු වෙනවා. හැබැයි ලෝකෝත්තර ධම්මාර්ථයේ ආර්ය උත්තමයන්ගෙන් අඩු වෙලා යනකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් යටපත් වෙලා ගිහිල්ලා සාමාන්‍ය මිනිස්සුයාව හොරන්න පටන් ගත්තට පස්සේ ලෞකික ආර්ථයෙන් තෝරලා නිකන් ඉන්නවා. ඊටලා හිතාගන්න දත්තයන් නැති නිසා. ඊට පස්සේ විවිධ තර්කවාද ගොඩනගාගෙන ඉතින් මහා බලකාරිය වෙනවා. විවිධාකාර ප්‍රශ්න වලට මූණ දීලා තමන්ගේ තත්ත්වයන් ගැන ඉතින් අනික් අයගේ පහත්කම තමන්ගේ උසස්කම පෙන්නන තත්ත්වයටපත් වෙලා ඔවුන් කවුද? ඔවුන්ට කොයිද එහෙම ලක් කරගන්න පුළුවන්? ඔවුන් පෞකාරියුනි. ඔවුන් අපායි මිසක් උන් කොහෙත් බීරලා නැති. ඔය තම තමන්ගේ මතයක් අල්ලගෙන අත් මේ ලෞකික තර්කවාද වලට බහැලා ඔහොම අතිපණ්ඩිතත් වෙනවා. ඉතින් ඒ නිසා මේක හොඳින් තේරුම් ගන්න ඕන ප්‍රශ්නයක්. ප්‍රාණඝාත චේතනාව කියන එක ඉස්සෙල්ලා තෝරගන්න ඕන. ප්‍රාණඝාත චේතනාවක් මුල් කරගෙන තමයි පාප කර්මයක් ආරම්භ වෙන්නේ. යම් කෙනෙකුට පාප කර්මයක් කළා වෙන්නේ ප්‍රාණඝාත චේතනාව හා සම්බන්ධව ගොඩනැගෙන දෙයක්. එතන යම් කිසි ආකාරයෙන් අපි කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම කියලා තුනක් කරනවා. ඒ කාය කර්මයක් කරන්නලා හිතක් ඕනේ. වාචික කර්මයේ කියන යමක් කියනවත් කීමේ ක්‍රියාවලිය කරන්නලා හිතක් ඕනේ. හිත නැතුව කියන්නද? කරන්න එකත් හිත නැතුව කරන්නද? හිතකින් තමයි යමක් කරන්නේ, හිත හිතා කරනවා. අත උස්සන්නේ හිතලා උස්සන්නේ. නිකන් ඉස්සෙන්නේ නැහැ. වදනේ පිට කරන්න හිතලයි කියන්නේ. නිකන් කියෙවෙන්නේ නැහැ හිතලම. මොන හරි හිතවිලි ධාරාවක් ගොඩනගන්නේ හිතවිල්ලෙන්ම. ඒකත් හිතීමෙන්ම. හිතීමක් මුල් කරනකොට හිතක් ගොඩනගන්න ඕන. හිතක් ගොඩනගන්න යමක් ප්‍රධාන වෙනවද? ඒකට කියනවා චේතනා චෛතසිකේ. මොන හරි හිතක් ගොඩනගන්න චේතනා චෛතසිකයේ අවශ්‍ය වෙනවා. ඔන්නේ ගොඩනගන චේතනාවට බුදුරජාණන් වහන්සේ කර්මය කියලා කිව්වා. ප්‍රධාන කරලා. ඔය චේතනාවටයි කර්මය කියන්නේ. දැන් මේ ගොඩනගන හිත තවත් යම් කිසි දෘෂ්ටියක් මූල් කරගෙන ගොඩනගන්න පුළුවන්. එතන චේතනාවේ යන්නේ ස්වභාවය ගන්නවා. ප්‍රාණඝාතයේ ප්‍රශ්නයක් නැහැ. වරදක් නැහැ කියන දෘෂ්ටියකටපත් වුණා නම් කෙනෙක් ඔහු ඒ ප්‍රාණඝාතය නිසා යම් ලාභයක් ලැබෙනවාද? බලාපොරොත්තුවක් ඔහුට යම් කිසි ලාභයක් මොනවා හරියක් ලැබෙනවාද? ඔහු ඒක බලාගෙන ප්‍රාණඝාතයේ පව් නැහැ කියන දෘෂ්ටියක පිහිටලා තමාගේ දෘෂ්ටිය අනුකූලව හිතන්න පටන් ගන්නවා. හිතවිලි හිතන්න පටන් ගන්නවා. හිත හිතා කියන්න පටන් ගන්නවා. හිත හිතා කරන්න පටන් ගන්නවා. කරණේවා කාය කර්ම වෙනවා. කියනේවා වාචික කර්ම වෙනවා. අර හැංගීම මනෝ කර්ම වෙනවා. ඒකට හේතු වෙච්ච මූලික කාරණේ ප්‍රාණඝාතයේ මුල් කරගත්ත යම් දෘෂ්ටිය නා. ඒ මිත්‍යා දෘෂ්ටිය මුල් කරගත්තාම අන්න ඒක අකුසල සහගත ප්‍රාණඝාත අකුසලයට සම්බන්ධ වෙච්ච කාය කර්මයක් වෙනවා, වාචික කර්මයක්, මනෝ කර්මයක් වෙනවා. ඒ දෘෂ්ටියට අනුකූලව චේතනාව පහළ වෙන්න පටන් ගන්නවා. එතන ප්‍රාණඝාත චේතනා ඒ වගේ හොරකම පිළිබඳවත් ඔහොම ගත්තාම අදත්තාදාන චේතන, කා මිත්‍යාචාරී පිළිබඳ ගත්තොත් කා මිත්‍යාචාර චේතන, මේ ආදී වශයෙන් දස අකුසලයේටම චේතනා පහළ වෙනවා. ඒ දසාකුසලයේ කිරීමට. ප්‍රාණඝාතයේ විතරක් නෙමෙයි. දසාකුසලයේ කරවන්න. අදහසක් ආවනම් ඒ මුල් කරගෙන. හිතන කියන කරන වැඩ පිළිලා ගොඩ නැගෙනවා. ප්‍රාණඝාත කිරීම කරවීම. කරන අයට අනුබල දීම. කිරීම වර්ණා කිරීම. මෙන්න මේ කාරණා නිසා හිත කය වචනේ ඒවට මෙහෙ යවනවල. ප්‍රාණඝාත චේතනාව මුල් කරගෙන හටගන්නා වූ කර්මයක් පහළ වෙනවා. මෙන්න මේකෙන් පාප කර්මයක් සිද්ධ වෙනවා. පාප ප්‍රාණඝාතයේ මුල් කරගෙන. ওই විදිහටම අදත්තාදාන කාම මිත්‍යාචාර මුසාවාද පිසුනාවාද පරුසාවාද සම්පප්පලාප අවිජ්ජා ව්‍යාපාද මිත්‍යාදිට්ඨි කියන මේ දස අකුසලයේ මුල් කරගෙන කරන කරවන කරනායට අනුබල දෙන කිරීම වර්ණා කරන ওই කාරණා හතරෙන් 40 ආකාරයකට දස අකුසලයේ මුල් කරගෙන පාප සිද්ධ වෙල පටන් ගන්න. ඔන්න ඔය ටික කාටවත් බේරින්න බෑ. ඔය ටික තමයි පව්. දැන් පව් සිද්ධ වෙන්නේ නැහැ විනිහින් එහෙ. ඔන්න දස අකුසලයේ තෝරාගත්තා නම් දස අකුසලයේ තෝරාගත්තාට පස්සේ මම දස අකුසල් කරනවාද? යම් කෙනෙක් ලවා කරවනවාද? මම එහෙම ඒවට අනුබල දෙනවාද? මම මේ දස අකුසලයේ හොඳයි කියලා වර්ණනා කරනවා. ඔන්න ඔය ටික කරන තාකල් මගේ පව් සිද්ධ වෙයි. ඒ පාපේ මොන જાතියකට අයිතිද කියලා තමන් හිතලා බලලා ඒක ප්‍රාණඝාතයේ මුල් කරගෙන ගිය කල්ලාගේ ප්‍රාණඝාත පාපයට අයිති. ඒක නම් පාවාදී සිද්ධ වෙනවා. ඒක හොරකම සම්බන්ධිකක් නම් ඒකට අනුකූල පාපයක් මට විඳින්න සිද්ධ වෙනවා. වයින් ගොඩ නැගෙන. කාම මිත්‍යාචාරී මුල් කරගත් එක නම් කාම මිත්‍යාචාර පාප කර්මයක් ඒකෙන් ගොඩ එනවා. නැගිනවා. බොරුව කේලම පරවදින ප්‍රලාප මේ මුල් කරගෙන කරපු එකක් නම් ඒකට අනුකූල වන්නා වූ පාප වචී සංඛාරයක් නැගිනවා. අවිද්‍යා හේවත් දැඩි ලෝභයේ වෛරයේ මිත්‍යා දෘෂ්ටිය කියන අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි මුල් කරගත් එකක් නම් ඒ පිළිවදෝ දෝසීලා හිතන් පව් ගොඩ නැගිනවා. මේන් අහක පව් ගොඩ නැගෙන එකක් නෑ. පව් තියෙන වෙටි. ඒක ඕක තෝරා ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ මේ එකින් එක කෑල්ලෙන් කෑල්ල එක එකනා කියන ඒවා විසඳන්න යන්න දෙයක් නෑ. ඔය තමයි න්‍යාය ධර්ම. පව් හැදෙන හැටි. පාප චේතනා පහළ වෙන හැටි. ඔයටියෙන් අහක තවත් පාප චේතනාවක් පහළ වෙන ඉතුරු කරපු එකක් නෑ. දස අකුසලයේ කිරීම කරවීම අනුබල දීම වර්ණා කිරීම කියන මේ හතර අයින් කළොත් එහෙම. තවත් පව් සිද්ධ වෙන එකක් ඉතුරු වෙලා නෑ. ওই ন্যায় ධර්මයෙන් පිටතට විවිධ කතා කියන්න පුළුවන්. ওই නිගණ්ණාද පුත්‍රයාත් ඒ කාලේ ගමනක් ගියොත් සතු පෑගුණත් පව්. වතුර විවාහම ඒකේ සුද්‍ර ජීවීන් මැරෙනවා ඒකත් පව්. කුසුම ගත්තාම වාති ඉන්න සතු වැදිලා ගිහින් ආහිර කියලා උන් මැරෙනවා ඒකත් පව්. ඔය ආදි වශයෙන් විවිධාකාර පව් කතා ওই ධර්මයෙන් පිටතටම දේශනා කරලා තියෙනවා. ඒ කියම එකක්වත් ඥාන සම්පවිතේ වෙච්ච යථාර්ථ ධම් නිමි සත්‍ය ධම් නිමි. එනයි සත්‍ය ධම බුදුරණන් හදේ පේන මෙන්න මේ ටිකයි පව් කියලා. ওই ටිකේ පව් තියෙනවා. ඒ පව් දැනගන්න එක ක්‍රමයක්. ඉතින් බලන්න ඕනේ මෙතනින් අපි මත්මාංශ වක්ෂණය කිරීම කියන එක මොකද්ද කියලා හොයන්න ඕනේ. සත්ව මැරීමටයි තියෙද? එහෙනම් පව්. මැරීමටයි තියෙද? එහෙනම් පව්. මැරීමට අනුබල දීමටයි තියෙද? එහෙනම් මාත්‍යයි පව් තියෙනවා. ඒක වර්ණා කිරීමටයි තියෙද? එහෙනම් පව් තියෙනවා. ඒ සාතනටයි තියෙ නැද්ද? පව් නේ. දැන් ඒක කොහොම එකක්? අපි දැන් ගමනක් යනකොට ඔය වතුර වලක වැහැලා ඉන්නා ඔය මොකෙක් හරි තියෙනවා පොල් ගෙඩියක් අය බලනකොට හාවෙක් වැහැලා බල්ලට එකක් වැරිලා. දැන් හාවත් මිනිස්සු කනෝ. ඒකට පල දෙන්න පුළුවන් එකෙක් නෑ. මැරිලා බව හොඳට පැහැදිලිව පේනවා. තව කුණු වෙලාත් නෑ. දැන් ඉතින් මේකට පල දෙන්නත් බෑ. මේක තමයි වැරිෙන්නේ නෑ. කවුරුත් කරු උගලපුත් නෙමෙයි. මේ ලෝකේ හටගත්ත දෙයකදී ඌ වැරිලා යම් ක්‍රමයකින්. ඔන්නේ මස ප්‍රාණී නහව එකක් නෙමෙයි නැහිලා ගිය මස. කවුරුවා සම්බන්ධයක් නෑ. කාගේවා සම්බන්ධකින් හදා මරලා නෑ. ඌට ඇති ප්‍රශ්නයකුත් නෑ. දැන්ගේ මස කෑවත් එකයි පණුව ගැහුවත් එකයි ඌ මේ ඌගේ ප්‍රාණයත් එක්කලා මැරිච්ච හාවගේ කදයි ප්‍රාණයයිගේ සම්බන්ධයක් ඇත්තේ නෑ. ඔන්නම් ගෙනහලා ඉතින් ඕන කෙනෙක් ඉන්නා නෑ ඌලාගට. ඉතින් ඕනයක් කරින්න කන්න ඕන කනවා වැද ගන්න ඕන වැද ගන්න ඕනියක් කරගන්න. හැබැයි එක දෙයක් තියෙනවා. රහ බලන පස්සේ ගියොත් එහෙම රස තෘෂ්ණාවෙන් කරන්නා වූ යම් වැඩක් ඇත්නම් ඒක විනාශයක පාපයක්. මස් කෑමේ පාපේ නෙමෙයි. රසතුෂ්ණාවට වහල් වෙන එක භව ගමනට හේතු වෙන එකක් වෙනවා. පව් නෙමෙයි. කාම ලෝකෙන් අහ කියන්නේ බෑ රසතුෂ්ණාවට ගෝචර වුණා. දැන් පව් නැති වල කාම ලෝකෙ උපදින්නේ නැද්ද? පව් නැහැ නම් උපදින්නේ නැද්ද සතර පාය? කාම ලෝකෙ උපදින්නේ? කාමීට හේතුකාරක වන්දියේ ප්‍රියකලොත් ඒකෙන් කාම ලෝකෙ උපදින්න හේතු වෙනවා. ඉතින් ඒ නිසා කාම සංඛාරයක් නේ වැඩි. පව් නැති වුණාට උපදිනවා. ඒකයි. ඉතින් සසරේ උපන්නෝ ජරා ජාතිය පත්තුනොත් මොකද ඉන්නේ? මිනිස්සේ කියලා උපන්නෝ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සෝපායාතයට මුලක් වුණා. ඉපදී. ඒකෙන් විඳින්න බෑ. දුකෙන් විඳින්න බෑ. අපි බලාපොරොත්තු මොකද? දුකෙන් විඳින එක. රසයට තෘෂ්ණාවට වහල් වෙලා හිටන් දුකෙන් විඳින්න බැරි තැන ඉන්නේ නැතුව ඒක අත්හැරලා දාන්න. ජීවිතේ පවත්වන්න ඕන නිසා ආහාරය ගන්නවා මිස මේ රසයට කැදර වෙවි ආහාර ගන්න හොයල වැඩි නෑ. නතර කරලා දාන්න. කබලින් කාර ආයයෙන් නිදහස් වෙන්න ඕනේ. ධර්ම අවබෝධයේ මූලික ධර්මයේ තේරුම් වල. කබලින් කාර ආහාරය හිතහ කරගුවාම ඒ මනු ඒ පුද්ගලයාට ඒ ආරේ ධර්මයේ තේරුම් ගත්ත කර කරන කෙනාට නැවත කාම ලෝකයේ උපදින සංඛාරයක් ඉතිරි වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. යා අනාගාමි ඵලයෙන් බඹලෝ උපදින හේතු ලබන. නැවත කාම ලෝකයේ උපත් යපත් නැහැ. කාම ලෝකයේ උපදින හේතු වෙන කාම සංඛාර ගොඩනැගෙන ප්‍රධාන ස්ථානයේ තමයි රසයේ ඛණ්ඩ හොයන්නේ. ඒක මුල් කරගෙන තමයි අනික්වත් ගොඩනැගිල හැදිලා තියෙන්නේ. ඇහැ රස වේහෙන්ද යොමු කරලා මුල් අල්ලා දෙනවා. කන ඒකට හෝල්ඩුවාවක් ලබා දෙනවා. නාසය ඒකට ලං කරලා දෙනවා. රසය ඒකට මැදිහත් කරලාම දෙනවා. ස්පර්ශය ගත්තාම පංචකාමයන්ගේ පෝෂණය ලබා දෙනවා. ගිලින්න ගියා. මේ ක්‍රමයෙන් ක්‍රමයෙන් එකින් එක සම්බන්ධ වෙලා ලොකුම එකකින් අල්ලා ගන්නවා පංචකාම. නැත් පංචකාමීර ගෝචර වෙනකට ප්‍රධාන ස්පර්ශයට මුල් වෙන තැනක් තියෙනවා. මේකට පෝෂණේ ලබා දෙන එක යමකී යම පෝෂණය කරාද පෝෂණේ වෙච්ච අය තමයි බලවත් වෙන්නේ. රස ආස්වාදී විදිය මුල් කරගෙන පෝෂණය කරා නම් රස ආස්වාදීටි යම් ඉන්ද්‍රියක් මේකයි තිබුණාද ඒක පෝෂණය වෙනවා. ඊට පස්සේ රසය කරා හවා බලයන් රසී විඳපන්. රසය හරි ප්‍රියයි අදහස දෙනවා. කය කුපිත කරනවා. මනස පාලනය කරගන්න බැලුව යනවා. ඊට පස්සේ කාම සංකාර ගොඩනගන්න මුල් වෙනවා. රසයට බලාපොරොත්තුෙන් කණ්ඩබණ්ඩ ගියාම ඒකට හදලා හිටන් සකස් කරලා දෙන කය මනස පාලනය කරගන්න බැරි විදිහට විකෘති කරලා දාන. නැඹුරු වෙච්ච කාමීත් නැඹුරු වෙච්ච ඉන්ද්‍රිය පෝෂණය කරවල. ඒකට ආතේ හෝමෝන නිෂ්පාදනය කරනවා. විවිධාකාර ග්‍රන්ථි ක්‍රියාත්මක කරනවා. මොනවද? කාම වස්තු වලට මේ කය පොළොවෝන જાතිය ඔක්කොම මේක ඇතුළේ හදලා. ඊට පස්සේ කාම ආසානිය පිළින්න පටන් ගන්නවා. මොන විදිහෙන් ගියා කාමෙන් අහක් වෙන්න විදියක්. යම් කෙනෙකුට කියනවා ඇඟ කහනවා නම් කහ කහ ඉන්න එක වදයක්ද නැද්ද කියලා අහනවා. ඒ කහ කහ ඉන්න එක වදයක් නේ. ඒක ලෙඩක්ද නැද්ද? ඒකත් ලෙඩක්. කැමතිද කහ කහ ඉන්න ලෙඩක් හැදෙනවද? කවුද කැමති වෙන්නේ? ඔය අතේ මදුරුවෙක් කනවා. කහන්නේ නැද්ද? කූඹියෙක් කනවා. කහන්න වෙනවලු. එතකොට ලෙඩේ සනීපයි. සනීප සනීප කෙරෙද ලෙඩක් හැදෙනවා එතකොට. කහන එක සනීපයි ඒ නිසා කහනවා කියේ. කැවටුනත් මොකද වෙන්නේ? ඒ කහන එක ප්‍රිය කරනවා. මෙන්න මේ වගේ ශාරීරික විවිධ කැහිලි හැදෙනවා. ওই කැහිලි කහනකොට සනීපයක් දැනෙනවා. මේලාදී එක්තරා රැවටිලක් වතිලා ඒ කැහිල්ල හරි සනීපයි ඒ කැහිල්ලට මොනවා හරි හැදෙන හේතුවක් තියෙනවා. ආයිත් ඒක හැදුණා. අද දදේ කහනකොට සනීපයි. හැබැයි ඒක දදයක් බව දන්න නිසාම ඒක ප්‍රිය කරන්නේ නැති නිසාම අනේ තවත් දුර දදේ පවතිනන හෝ අනික් අකුලේ දදයක් හැදෙනවා කහ කහ ඉන්න ඒතර සනීප දෙකක් නේ කියලා එහෙම හිතෙන්නේ. කහන්නේ ඔබ දහපුවාම සනීපේට බව දන්නවා කියනවා එහෙම. දදේ බව දන්නේ හින්දා අනේ මේක හොද කරගන්න ඕනේ. මට කහ කහ ඉන්න එක සනීපේ වැඩක් නැහැ කියලා අපි ඒක නිගමනය දෙනවා. හැබැයි කාම කැහිල්ලට ඉනික වෙන්නේ දෙන්න අපි කැමති නැහැ. අපි දන්නේ නැහැ එතෙන්ට ගිහිල්ලා මොකද. ඒක දදයක් වෙන්නේ මහා භයානිකයි කියලා දකින්නේ. දුක්ඛම් බයක් තියෙන බයත් තියෙන දකින්න ඕන. ඔන්නේ ආස්වාදී මහා භයානිකත්වේ සසර මුලාවටපත් වෙන මහා වෙනසීම ගෙන දෙන මුලවේ කාමයයි කියලා නම් ධර්මානුකූලව ඒ ක්‍රමවේදී දැක්කන දදීට වැඩිය බය වෙන එකක් කියනවා කාමය. මොකද දදී කහනවා කියන එක මේ පොඩි පොඩි කැහිල්ල පොඩි වේදනාව පොඩි තුවාලයක් විතරයි තියෙන ඕන ඉස්ම කරයි. ඕනනම් ඉතන වනවි කහ කහ ඉන්නකො. කාම කැහිල්ල නිසා හට ගන්න රෝගීට වාජිනේ වුණොත් එහෙම ඌ ගිහිල්ලා ඉපදිලා. අර අපි ඉතලා කිව්වේක වාගේ ජල වැඩක් බලු වැඩක් කළා කාම කැහිල්ල තෘප්තිමත් කරගන්න. ගොඩනගාගත්ත පාපයෙන් පිරේත ලෝකයේ ගිහිල්ලා ඉපදිලා හිටන් අර අපි අර ඉතලා කිව්වාගේ පණුගුලියක් හැදිලා තියෙනවා ඉස්සරහා මොකුත් නැහැ ඉන්ද්‍රිය. කිවිදෙන් සනිකර පණුව කන පණුගුලියක්. කර්මජ කර්මජ වශයෙන් ඔහොම කයක් අරගෙන අනන්ත දුක් විඳගෙන ඉඳ සිද්ධන අතකොටික් වෙලා කහගන්න ලං වෙන්න බෑ ඇමරෙන්න බෑ කොරන්න දෙයක්ුත් නැහැ මෙන්න මේ જાතියේ පිරේත කයක් අරින්න අවුරුදු කෝඩියක් දුක් විඳින සිද්ධ වුණොත් එහෙම. දදියක් හැදිලා කහ කහ ඉන්න එක ඉල්ලටම අවුරුදු ගන්න කහණිකද ලොකු වෙන්නේ අමාරු. නැත්නම් අර එක කැහිල්ල කහ ගන්න ගිහිල්ලා ඉතන් කරපු ජල වැලක් නිසා අන්තිමට අවුරුදු කෝටි ගාණක් පළුව කුහරයක් හදාගෙන මහා දුක් විඳගෙන ඉන්නව නිර්වාතලව ඉන්නව පිරේතී කියලා දුක් විඳ සුකෝකද මේකින් වටින්. අන්න ඒක දැක දාලා පේනවා හේතුවේ ඵලයේ මෙච්චර භයානකයි. කාම හේතුව නොතිබුණා නම් මං කවදාවත් මෙහෙම දුකකට වැටෙනවද කියලා පිරේතියට දන්නව නම් තේරෙනවනම් ඒ පිරේතියා මොනවා කරගන්නද කියයි. ඌට ඒ ලාට ඒ මොන නැහැ. ඌට දුක විඳින එක මිස ඌට මෙහෙමකින් විඳුරා නම් කොච්චර හොඳ කියලා අදහසක් ගන්න ඥානියක් පහළ වෙන නුවණක් නැහැ. එහෙම හිතක් නැහැ. අහේතුක උප්පත්තිය. ත්‍රි හේතුකේ පිටයි ඒක හිතෙන්නේ. මේ දුක මේ දුකට හේතුව මෙවද දුකකට වැටෙන්නේ මෙන්න මේ හේතුව පරිහරණය කළොත් නේද කියලා නුවණකින් දැකලා මෙන්න මේ පරිහරණය කියන ආස්වාදීනේදී මහා මාර මුලාවින් මෙන්න මේ මහා උගුලෙන් නිදහස් වෙලා යනවා නම් මේ දුකෙන් නිදහස් නේද කියලා දකින්න ප්‍රඥාව පහළ කරන්න ත්‍රි හේතුක උප්පත්තියක් ඕනේ. අලෝභයෙන් අදීසයෙන් අමෝහයෙන් කියලා විනක ඒ සුචරිතයක ඒ ගති ලක්ෂණයෙන් පහළ වෙච්ච උප්පත්තිය ලැබු සුගතියක් තියෙන්න ඕන හිතෙන්න. සතුන්ට අහේතුකින් ඔක පේන්නේ දුක් විඳිනවා වේදනාව විඳිනවා විතරයි. ඌ දැක්කත් ඌට තේරෙන්නේ නැහැ ওই චතුරාර්ය සත්‍ය දකින්න නුවණ නැති නිසා ඒකේ හේතු නැති නිසා දුකෙන් මිදෙන මාධ්‍යවත් අහු වෙන්නේ නැහැ හිතා ගන්න බෑ. අඬ අඬ විදෝනෝ අප්‍රමාණ වේදනාව විදෝනෝ. ඉතින් අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ ඔක්කොට වඩා ලොකු දෙයක් තමයි සෘෂ්ණා ආහාරය. කවලින් පාර ආහාරය. මස් මාංශ කතාව නෙමෙයි මෙතන ලොකු වෙන්නේ. එහෙනම් අපිට ඔය ඔක්කොම වැහිලා ඉවරයි අහකට ගිහින් ඉවරයි. කවලින් කාරාහාරයේ භයානකත්වය දැක්කහ. කවලින් කාරාහාරයේ තෘෂ්ණා නිදානයි. තෘෂ්ණා සමුදයයි. තෘෂ්ණා ප්‍රභවයි තෘෂ්ණා ජාති කියලා බුදුරන් වහන්සේ දේශනා කළා. එන කලබලාහාරි නම් බුදුරන් වහන්සේ වළඳලා තියෙනවා. කලබල දේවල් අරන්නේ නැද්ද? රාතන් වහන්සේලා කලබල දේවල් අරන්නේ නැද්ද? ජීවිතය ගත කරන්නේ කොහොමද? මේ ප්‍රයත්න අවසානේ වෙනවා. කලබල ඉවෙන්නේ ඉන්න වෙන මොනවද? හපල කණේව කවලින් කාරාහාරික තව කවුරු හරි තෝරනවා. ඉතින් රාතුණාට පස්සේ හපල ගන්න නැද්ද? රාතුණාට පස්සේ ලෞත්‍රා බුදුරන්ට පස්සේ හපල වළඳන දෙයක් නැද්ද? උන්වහන්සේ බත් එහෙම දුන්නාම උඹේ දානි දුන්නාම හපන්නේ නැහැ. මන්නේ කෑල්ලක් එහෙම පූජා කළොත් කවුරු හරි ගිරිලවද නිකන්? මේ හපල කෑව කවලින් කාර ආහාර වෙනවා කියොත් හරියනවා. දැන් මේවා තමයි අර්ථ වැහිලා ගිය කතා. ඊට පස්සේ දන්න හැටියටවා ලියන්න ගිහිල්ලා අර හෙලාටු ආවල් නැති වෙලා ගියාට පස්සේ ආචාරවාදියක් වශයෙන් අරගෙන මොනවා හරි ලියන කලබුණ ආහාර කවලින් කාර ආහාර හපල කණේව කවලින් කාර ආහාර කබලේ දාලා හත් කරලා කණියව කබලින් කාර ආහාර මේක එක කතා ලියනවා ඒක. ඕක තෝරාගන්න බැහැ දහම් නුවන් නැති වුණා. ඒක දැනගන්න මොකද මේ බලි කියන වචනේ අර්ථයක් තියෙනවා. කබලි කියන්නේ මොනවද? මේ බලි කියන වචනේ ආවේ කොහෙන්ද කියලා. මේක තෝරාගන්න බොහොම ගැඹුරු තැනක්. බුදුරන් වහන්සේ දේශනා කරන මේ බලි කියන වචනේ හැදිලා ආපු ක්‍රමවේදයක්. බලි ගලිස බලිස මාර්යාට කියන නමක් කියන කාම මාර්යාට කියන නමක් මොකක් නිසාද එහෙම කියන්නේ කියලා උපමාවා කර උපමාව විග්‍රහ කරනවා. බිලි කොක්කට යමක් යම කමුණලා ඔය මාළු බාන මිනිස්සු ඕක දානවා දියට දාගෙන බලා ඉන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය යමට කෑදර වෙච්ච මාළුවේ කැවිදilla ඌට වෙන විනාශය දකින්න නැතුව යම ගිලිනවා යම ගිලිනට කෝක්කාත් එකයි ගිලෙන්නේ අර ප්‍රිය කරන යම ගහලා තින්නේ මරු වලද ගන්න හේතු වෙන්නා වූ බිලි කොක්ක මෙන්න මේ බිලි වාන්නා කියන වචනේ හැදිච්ච වචනයක් මාර්යාට දානවා නම මොකද පංචකාම ආස්වාදීයක් නැවති ඇමවල් ගහලා මේ ලෝකේ විද්‍යාමාන කියලා තිනෝ සංසාර සාගරේ මේ සාගරේ පීනන මාළුව වගේ තමයි මේ යන සැරිසරණයේ යන ගමන් ගහනවා බිලි කොක්ක වලට බිලි කොක්ක අමුලා තිනවා පේන්නේ පංචකාමී නැවති රසවත් ආහාරී අමුලා තින ඇමට ගහනවා ගිලිනවා මනවලන රූප ගිලිනවා මනවලන ශබ්ද ගිලිනවා මනවලන ගන්ධ ගිලිනවා මනවලන රස ගිලිනවා මනවලන පහස ගිලිනවා ඔන්න ඔය දිගේ ගිලිනකොට මොකද වෙන්නේ දුකට හේතු වෙන්නා වූ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස පහල කරන කොක්කත් එකයි ගිලින්නේ රසයේ ගිලින්ද බෑව කහක් කරන ගිල්ලට පස්සේ මොකද වෙන්නේ මරුට විලි වුණා මරු වගේ බේරෙන්න බැරුව ගියා බිලි කොක්කේ ඇවිදිච්ච මාළුවට බිලි වාන්නාට කැමැත්තක් කරගන්න පුළුවන් මරණිය හෝ මරණිය සමාන දුක උට ඒකාන්තින් උරුමයි ඕන දියක් කරගන්න පුළුවන් උගේ කොට්ටට අල්ලලා දාලා අලු ටිකක් ගාලා දාලා සම්බල කැවිල්ල කපලා දාලා කෑලි කපලා ඔයයන් කන්න පුළුවන් ඉහි කතාවක් නැතුව අර බිලි වාන විනියට ගෝචර වුණේ මොකක් නිසාද ඌ දාගෙන හිටු ඇව ගහපු බිලි කොක්කේ ගිල්ලින් දන් නැන්නම් ඒ මාළුව නිදාහ අර විලි වානට ඕන දෙයක් කරගන්න බෑ මෙන්න මේ වගේ වෙන්නා තියෙනවා එක දෙයක් මේ කය බිලි කරන්න ඉපා කය බිලි කරන ආහාරයක් ගත්තොත් කවලීකාර ආහාර වෙනවා කය බිලි කරන්නේ කොහොම ගත්තොත්ද රස තෘෂ්ණාවෙන් ගත්තොත් රස තෘෂ්ණාවෙන් ආහාර ගන්න ගියොත් ඔන්න ඔය බිලි වෙනවා ඔන්න ඔය බිලියට වෙනවා කාටද බිලි වෙන්නේ කාම මරුට කාම මරුට බිලි වුණොත් සසරෙන් ඉතර වීමක් නැහැ දැන් මේ උපමාව නිසා තමයි පෙන්වන්නේ කය බලි කරන ආහාරය තමයි කබලීකාර ආහාර කියන්නේ ඔන්නේ බිලි කරගන්නේ මොනවා නිසාද කනවල දේවල් හද තෘෂ්ණාවෙන් ගිල්ලෝ එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඕකට අරක කල් නැතු විදිලා මේක කල් නැතු විදිලා අපි සුද්ධ වෙනවා කියලා හරියන්නේ නැහැ ඒක එක බවුණු මත සුද්ධ වෙන ක්‍රමවේදයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කබලින් කාලාහාරින් නිදහස් වෙන්න ඕන මෙන්න මේ උපමාව තෝරාගෙන කණ්ඩවල පුරුදු වියල්ලා පුත්‍ර මාස උපමාව කියන උපමාවක් දේශනා කළා කබලින් කාලාහාරින් විදිය යුතු ක්‍රමේ නැත්නම් මේ කාම ලෝකයේ මතු මතු උප්පත්තිය ඇති කරන්න හේතු වෙන්නේ පංචකාමෙන් ලිහිල යන නිදහස් වෙන ක්‍රමේ වෙන්නපු වැඩ පිළිලක් තියෙනවා ඒකෙද යමක් කලබන ආහාරය ගැන හිතිය යුතු ක්‍රමවේදයක් පෙන්වනවා හැබැයි ඒ බුද්ධ දේශනාව හරියට කරලා වැඩි කල් යන්න ඉසෙල්ලා පංචකාමිය කොහේ ගියාද නැතු වෙනවා පංචකාම බලාපොරොත්තුව මනස අහලක නැති වෙන අත්දකින්න පුළුවන් මේ පුත්‍ර මාස උපමාව කියන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මෙහෙම හිතවල්ලා කියලා කිව්ව ක්‍රමේ දැනගත්තා නම් අනුගමනය කළා නම් ඔයක තේරෙන්න පටන් ගන්න මොකක්ද මේ කියන්නේ එක්තරා රටක මහා දුර්විෂයක් හටගන්න හිතියට වැඩක් නැහැ වැරෙන්ඩයි වෙන්නේ මහා ඉදෝරයක් ඇති වෙලා මහා දුර්විෂයක් හටගෙන කණ්ඩ බොන්න දෙයක් නැතුව හටගන්න එක්තරා කාන්තාරයක් වැඩි යන්න තියෙනවා සේම භූමියක් කරා මේ උපමාව මෙන්න මේ සේම භූමියට යන්න තියෙනවා බොහෝ දුරක් හතරක් ගෙවාගෙන යන්න ඕනේ මේ කාන්තාර දැන් මෙහි ඉඳලා යන්න තෙන්න මොනවද ගෙනියන්න තියෙන්නේ යන්තම් ජීවිතයේ ගැට ගහගෙන නැහැ මේ පැවැත්ම පවත්වාගෙන මැරෙන්නේ නැතුව මේ කාන්තාරින් ඉතර වෙන්න නම් අවශ්‍ය කියන තියෙන හැටියට වේරාගත්ත වතුර ටිකක් හරි පොඩු පොඩු වතින් හරි තියෙන හැටියට ආහාරයක් හරි අරගෙන බොහෝ පරිස්සම් කරගන්න ඕනේ මොකද මේ කාන්තාරේ මැදදී කෑමේ වරුණොත් එහෙම ගමන ඉවරයි මැරෙන්න වෙනවා ආයි වෙනවා කල්ල දෙයක් නැහැ වතුර ටිකක්වත් කාන්තාරේ මැදනේ ඒ නිසා මේ ආම්පන්න ටිකක් අරගෙන දරුවයි අම්මයි තාත්තයි තුන්දෙනෙක් එක්කලා අර දුෂ්කර ප්‍රදේශයේ මිදිලා ජීවත් වෙන හොඳ පැත්තක ජීවත් වෙන්නලා වෙන කරන්න දෙයක් නැහැ කියලා අර ക്ഷേම භූමියේ තියෙන කරා යන්න කාන්තාර මාර්ගයට වහිනවා මෙහෙම ටික දුරක් යනකොට දැන් ආපහු වෙන්නත් බෑ දවස් ගානක් ඈත ගිහිල්ලා දැන් ඒකටම යන්න ඕනේ බේරෙන්න නම් මොන විදියකින් අරි ගෙනිච්ච ආහාරය ඉවර වෙනවා දැන් මොකද කරන්නේ තව නම් අඩියක්වත් තියන්න බෑ වඩි ගිනි අතපය වන්නේ යා ගන්න ඊ ගන්න බෑ ඔන්න ඔහොම තත්ත්වෙට වත් උනාට පස්සේ දැන් ගන්න තීරණයක් සිද්ධ වෙනවා මොකද්ද තුන් දිනාට ජීවත් වෙන්න නම් එක එක මැරෙන්න ඕනේ ඒකගේ මත්තික තමයි දැන් අනිත් දෙනට ආහාරය වෙන්නේ මේකෙන් ඉක්ොඩින් වෙන කිසිම ක්‍රමයක් නැහැ ඔන්න ඔහොම දැන්ටපත් වෙනවා දවසක ගිහිල්ලා යනකොට දැන් මේ වෙලාවේ අති දුර්ලභ වෙතන ඉන්නේ දුබලයාට ඉන්නේ පොඩි එකක් ඌට දරන්න බැහැ අර තියෙන අමාරුව දැන් ඒක තමයි මැරෙන්නේ මලාට පස්සේ මොකද කරන්නේ මේක විහි කරන්නේ නැහැ දැන් ලොකු ආහාරයක් හම්බ වුණා තුන් දිනා මැරෙන්න තිබිච්ච එක දැන් දෙන්නේකුට ජීවත් වෙන්න එක එක මැරිච්ච ආහාරය හම්බ වුණා තපුතාගේ මස්තිව තමන්ට හිටපු එකව පුතාලට කොච්චර ආදරය වුණා කරන්න දෙයක් නැහැ මලකුරු දාලා ගියොත් එහෙම මොකද වෙන්නේ දාලා යන්න බැහැ තුන් දිනාට මැරෙන්න වෙන්නේ දැන් අර අම්මයි තාත්තයි අඬාඩා මොකද කරන්නේ අර ගෙනිච්ච මස්තික වතුරු ගහලා මිටි බැඳ ගන්න පොඩි බැඳ ගන්න තාගිත පුතාගේ පුතාගේ අනේ වගේ පුතා නෑ අපේ පුතා නෑ කිය කී දුක් වෙවි අඬඩා ඉන්න ගම බඩි කින්න වැඩි වෙනකොට කරන්න දෙයක් නැතුවම අර මස් කෑල්ල කරන් කනවා දැන් ඒකෙන් තමයි පෝෂණය වෙලා යන්න වෙලා තියෙන මේ කාන්තාරයේ ඉදිරි ඉතින් මුදිරන්න හත යනවා මහණෙනි අම්මයි තාත්තයි ඔය මස් කෑල්ල කනකොට මොන විදිහෙන් කයිද හරි රහයි කියලා හැම කනවද අඟ පෝෂණයෙදි හිතාගෙන වැඩිපුරේම පෝෂණයෙදි ලස්සනෙදි හිතාගෙන කනවද කාම සම්පත් භෝගේ කාම පරිභෝගකන බලාපොරොත්තු වෙන හිම කණ්ඩ පුළුවන්. කාන්තේ කැරකිලි කරන්න දෙයක් නැහැ. වලිගිනි දරන්න බෑ මේ අමාරුව නිසා. මැරෙන්න වැරිකවර මේ මස් කැල්ලක් අරගෙන ඇස්පියාගෙන හරි ගිලගින්. කොහොම හරි මේ කාන්තාරින් ඉතරේ නිකන් පෝෂණි ලබා ගන්න. ඕකෙන් මොකද කරන්නේ? අනේ සාමිනේ මොන රහට කෑමක්ද? දරුවගේ මාස්. ප්‍රියමනාපයෙන් කෑමක්ද? මෙන්න කරන්න දෙයක් නැතිකමට කනවා මහන්නි මේ සසර ගමනේ උඹලා යන්නේ සංසාරේ නැති කාන්තාරින් ඉගොඩ කරා ඉගොඩ තමයි නිවන ඒ තමයි ക്ഷേම භූමිය ඔය යන හතරේදී උඹලට ආහාර ටිකක් හම්බ වෙනවා ඔන්න ඔය ආහාරේ පුතාගේ මස් කියලා හිතවල්ලා රස ආහාරයක් හම්බුණා පියා ආහාරයක් හම්බුණා අහවල් කිනාගේ දාන්නේ නම් රහ යහවල් කිනා හොඳට හදලා දුන්නා ඉතින් අහවල් කිනාගේ හොඳ මාස මාස සහිතයි මෙහෙමත් හිතනවාද හිතනවා නම් උඹලා තව මේ ධර්ම මාර්ගය දැකලා නැහැ. පුතාගේ මස් තමයි මේ බෙදන්නේ කියලා හිතවල්. කෑම කරන්නේ මේ ජීවිතේ ගැට ගහ ගන්නවා මොකටද? මැරෙන්නේ ඉසෙල්ලා නිවන් අවබෝධ කරගන්න සේම භූමියට යන්න. මේ මහා කාන්තාරය ඒක සැපතැනක් නෙවෙයි කියලා හිතලා. මෙන්න මේ පංචකාම ආස්වාදයෙන් මුලාවටපත් වෙන්නේ නැතුව කාන්තාර ගමනක අතරමගේ ජීවිතයේ ගැට ගහගෙන කිතේ හෝමී මාර්ගය වඩන්න ඕනේ ආර්යත්‍යායක මාර්ගය. ආර්යත්‍යායක මාර්ගයේ පූර්ණ්‍ය කරගත් දාට සම්මා විමුක්තිය ලැබිලා හිටන්. ඊට පස්සේ මරණට ගමන්නේ. සම්මා විමුක්තිය ලැබුණාට පස්සේ සේම භූමියට ගියා. මතු දුකෙන් නිදහස්. සියලු දුක් කියලා වරයි. මෙන්න මෙතෙන්දපත් වෙන ඔය ආකාරයෙන් උපමාව තේරුම් වරන් ඔය උපමාවෙන් පිටපයින් නැතුව ඔය කනබොන ආහාරතිය පරිහරණය කරන දේවල් ඔන්න ඔය ආකාරයෙන් හිතලා ඔය විදිහට පරිභෝග කළ හිටම මේ ආර්ය මාර්ගයේ පූර්ණිය කරන්න උත්සාහ කරවල මෙන්න මෙහෙම කරන කෙනාට කබලින්කාර ආහාරයේ පිරිහිර දකින්න අන්න එදාට නැවත කාම ලෝකයේ උප්පත්තියක් නැහුගේ අවසාන උප්පත්තිය මේකයි කාම ලෝකෙකදී මේකේ අවසානයේ පස්සේ අනාගාමී ඵලයෙන් බබලෝට යනවා කියලා කරනවා විතරක් නැවත ඔහු ආපහු කාම ලෝකෙට ඉන්නේ ඔහු අනාගාමී ඵලයට පත් වෙනවා මේ මාධ්‍යෝකයි දැන් ඉතින් මේක කියා තියදී මොනවද කියන්නේ මස් මාංශ ගැන කරන වෙන කතා දතා කුසලිය කරන්නේ නැතුව කරවල් නැතුව කෙරෙන දෙයට අනුබල දෙන්නේ නැතුව කිරීම වර්ණා කරලා නැතුව අරගෙන මේ කණීව අවකෝ පුතාගේ මස් කියලා හිතාගෙන කල්ල පුරුදු වෙන්නේ පුතාගේ මස් කනවා හා සමානයි මැරිච්ච පුතාගේ මස් කනවා වෙන මේක ගන්න හරියක් නැහැ ඕක දැකලාවත් අපිට බෞද්ධ විතර වෙලා හිතෙයිද පවු නැති විතර මිනිච්ච විතර වල එහෙම කාපුහා පවු නැද්ද මස් කාපුහම එලෝලු කාපුහම මාළු කාපුහම මේ පවු නැද්ද මොකටද මේ හොයන්නේ රඟ තෘෂ්ණාවට ගිජු වෙලා බුදුරණන් වහන්සේ කිව්වේ කහ කරලා වෙන පැත්ත කියන්නේ මේ හොයන්නේ ඉතින් බෞද්ධය දැනගන්නේ මං ආහාරයක් ගන්නවා මේ ජීවිතේ පවත්තන්න හැබැයි දසාකුසලයට හේතු වෙන්නා වූ යමක් ඇද්ද කරන්නේ කරවන්නේ අනුබල දෙන්නේ වර්ණනා කරන්නේ. එහෙනම් අර වැහැලා ඉන්නර හාවේ කර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ අර වැහැලා වැරිලා හිටපු හාවගේ මසහරි කමක් නෑ. ඒකත් ආහාරයක් නා. ඒකත් මේකයිද අවශ්‍යතාවයක් තියෙනවනම් භාවනාවක් කරගන්න ඕක මේ සජ්ජකාණීට අයිති කරලා තියෙන්නේ මොකටද? යම් කිසි කෙනෙකු මේ ශාරීරියේ දුර්වලලා නැගිට ගන්න බලන තියෙන විවිධාකාර රෝගාබාධ දින මන්ද පෝෂණය වැනි දේවල්. එහෙම දෙයක් හැදුනහම පෝෂිත දායිදයක් දෙන්න ඕනේ කයට. මෙන්න මෙහෙම අවස්ථාවක වෛද්‍යවරේ නියම කරන අමස් ව්‍යංජනයක් මෙහෙම දෙයක් අරගන්න. ඉතින් එන එතකොට ඒක මේ කයට අවශ්‍යයි. ඔන්නෝම අවස්ථාවක අර කාටවත් කරදරයක් නැති එහෙම සතියේ මසක් තිබුණා. ඔය එකක් තියලා හිටන් පරිභෝග කරන්න. දෙරේ වේතක් වශයෙන්. කණ්ඩ රහට කණ එකක් වශයෙන් නෙමෙයි. ලිරකඩ වේතක් වශයෙන් එහෙම එකක් ගන්න. ජීවිත හේතුව වෙලා සතියක මල්ල කන්න එපා. මරවල කන්න එපා. ඒකට අනුබල දිනකින් අනුබලයක් වෙන විදිහට දෙයක් කරලා අනුබලයක් දීලා එහෙම කණ්ඩත් එපා. ඒක වර්ණා කළ කවුරු හරිලා හවට්ටලා ඉඳන් මරවගෙන එහෙම කණ්ඩත් එපා. ඒ ඔක්කොම පව් වැඩ පාසල නෙමෙයි හතර පාගත වෙන්න හේතු වෙන පැත්ත හතරක් හේතියි. මැරීම මැරවීම අනුබල දීම වර්ණා කිරීම. ඔය කාරණා හතරට අහු වෙන එකක් නොකරන්න. සාතුෂ්ණාවේ කණ්ඩයන් එපා කවලින් කාරා හරි අත්තරි. කොයි පැත්තේ ගියත් හරියන්නේ නැහැ. හැම පැත්තෙම කොටු වෙලා ගහලා දිනා මෝඩියා කිර කරලා දිනා යන්න බෑ පැනලා. නිවන් මගට මග විුත් වෙලා තියෙනවා. ඉතින් ඒ ටික කරගත්තාම ඉවරයි. මේක නම් පංචකාම සම්පත්තියේ කොහොමවත් ඉඩක් තියලා නැහැ. හිතන්නත් ඒවා බලාපොරොත්තු වෙන්නත් ඒවා. ඒක ලෝක සත්‍යය ඕනම් කරගන්නේ. බාහිර ලෝකේ දැරිසරණා. නිවන් දකින්න අවශ්‍ය නම් අදාදව නිවන් දකින්න ඕන කියන කෙනෙක් ඉන්නවනම් එයා මොකද කරන්නේ? පංචකාමයේ කොහොමවත් තැනක් දෙන්නේ නැව අත්හැරලා දාන්න. අත්හැරලා දාගන් විමුක්ති මාර්ගයේ හිත තියාගන්න බලන්න. සමහරවිට විපාක ස්කන්ධයක් වශයෙන් කොරන්න දෙයක් නැහැ. ඉතින් කාන්තාවගේ අදහසක් ගන්නවා, පිරිමියා තව අදහසක් ගන්නවා. තෝම මගුල ගිහිල්ලා විදිලා හිටන් මෙතන මේ කන්නේ බුම් වගේ බලා ඉන්නවා. මං තෝගේ නායි මොකද කියලා වයින්න පුළුවන් ගන්න ඕන මොනවා කරන්නද? ඔබ ගිනාන ගිනාවිකම් කෝටයක් කරගන්න. මට නම් ඇති වැඩක් නැහැ ඔබ. අදහස ගන්න. දැන් මේ වගේ තමයි නිදහස ඉන්න වෙන කරන්න දෙන්නේ. ඒ අවස්ථාවේ වෙන්නන්නේ මොකද? ප්‍රියභාවයෙන් යම් කිසි කෙනෙක් කටයුතු නොකරනවා නම් ඔහුගේ සංකාර එතන වැඩින්නේ. ඒකෙන් නිදහසෙන් දා කොහොම කරත් අන්තිමවත් බය වෙනවා. ආයි කාම ලෝක උපදින්න දියෙ. තමගේ බලාපොරොත්තුවල් නැහැ. ලෝකය කියන්නේ මහා ගිනි ගොඩක්, හිරගයක්, වහල් තැන. ඇත් යථාර්ථයක් මේක නැහැ කියලා ওই අදහස ඉනවා. ඊ අදහසින් ආපුවාම යම් කිසි කෙනෙක්ගේ කැමැත්ත නැත්නම් සතුටක් නැත්නම් Taman දන්නවනම් ඒක හරමකක් නෙමෙයි, වැරදි මගක්, අසාර මගක් බව දන්නවනම් ඒත් කරන්න දෙයක් නැතුව කොටු වුණා නම් එහෙම දෙයකට කොටු වෙලා නම් ඉන්නේ. ඔහුට කවදාවත් සෝමනස්ස සහගත ditthi sampayita හිතක් හටගන්නේ නැහැ. ditthi sampayita සසංකාරික හිතක් හටගන්නේ නැහැ. උපේසා සහගත ditthi sampayita හිතක් සහ ditthi sampayita සසංකාරික හිතක් හටගන්නේ නැහැ. එහෙමනම් සතර පායට යන ලෝභ හිත හතරම ඔහු ළඟ නැහැ. ඒකෙන් නිදහස්. එහෙනම් ආයිසරයක් කාම ලෝකයේ උපදින්න හේතු වෙන එකක් නැහැ. දෘෂ්ටි නැති වෙලා ditthi විපවිත වෙලා ගියා නම් කාම ලෝකයේ හොඳයි කියන දෘෂ්ටියක් නැත්නම් නැවත කාම ලෝකෙ උපදින සංකාරයක් ඔහුට එන්නේ නැහැ. ඔහුට පහළ වෙන උපේක්ෂා සහගත ditthi විපවිත හිත සසංකාරික හිත උච්චරයි ඉන්නේ. අනික් පරි හේතු නැතුව යන. එහෙනම් ඒවෙන් කාම ලෝකෙ උපදින්න හේතුත් නැහැ, සතර පාය උපදින්න හේතුත් නැහැ. නමුත් ඔහු වාරයක් වශයෙන් ජීවත් වෙනවා. වාරා වුණා කරන්නේ. අනුන්ගේ වාරකම් කරගෙන ඉන්න කෙනෙක්. ඒ වගේ මේ ලෝකයේ වාහලෙක් හැටියට මගේ ජීවිතය ගත කරන්න ඉලා තිනවා. මේක තමයි සතරිය ආපු රාමුවේ හැටි. සතර ගමන යාවේ අවිද්‍යාව මුල් තැන දීලානේ. අවිද්‍යාවේ ප්‍රතිඵලෙ මේ භුක්තිය ඉදින් තියෙනවා. දැන් නම් ඉතින් විද්‍යාව පහළනට මින් එහාට හේතුකාරකේ වාගේ ගොඩ නැගින්නේ නැහැ. ගොඩ නැගිච්ච එකේ ඵලය ලැබෙන හැටියට ලැබෙයි. මම ඔකේ වැදිලා නැහැ. එතන නිකක් අහක් වෙච්ච කෙනා ලෝකේ අර හොයන්න බෑ. කොහෙද ඉන්නේ, මොකද කරන්නේ? ඇඳුව බලපුවාම තෝ යන්නේ එහෙම නැහැ. චීතියක් හැටියක් වෙන මට ලැජ්ජා කරන්න. හොඳ සාරියක් ඇදලා යන්න ඕනේ. කොට වැහර යොතේම් කරන කකුල් දෙක තෝ මට ලැජ්ජා වෙන ඉදිරිය. ඉතින් හොඳ ලස්සන ඇඳගෙන යනවා. හැබැයි තෝල් දෙක හතු කරගෙන නොගියොත් එහෙම කපනවා තෝගේ තෝල. මොනවා කරන්නේ? තෝල් දෙක හතු කර ගන්න. කොහෙද යන්නේ? සීල් ගන්න. මොනවා කරන්නේ? වහලි සීල් ගන්න ආවා. මට නම් මේක ඕනෙත් නැහැ, මේ සුදු සාරිය ඕනෙත් නැහැ, තොල් හතු කරන්න ඕනේ නැහැ, නියපොත්ත හතු කරන්න ඕනේ නැහැ, මහවාදයක් මොනවා කරන්නද? මම මෙහෙම කියන හැටි මට තාලනවා. ඉතින් සාහිපුරුෂයා ඉන්නේ රෑනේ මිදිලා නැහැ මම. මොනවා කරන්නද? ඔක්කොගේ බැලුම් ගහන්නත් එනවා. බැලුම් ගහත් ඒකත් මම දරනවා. අන්න බලහරු සිල් ගන්න ඇඳින්නේ නැහැ. අනික ඇත් බයින මොනවා කරන්නද? මට සිල් ගන්නත් වෙයි තමන් ඉනවා. වහන්නේ මට ඔන ඉදිරිය ඉන්නත් නැහැ. අන්න එහෙම තියෙනවා. ඉතින් වහල් වාගේ ජීවිතේ නේනාගේ හිත නැහැ මෙහි. සංඛාර වෙන්නේ කොහේ? චන්දරාගේ උපාදාන කරලා දිනුවෝ. නෝ කරන්නේ නැහැ. වහල් ජීවිතේ වහල් ජීවිතේ ගත කරනවා. ඉතින් එහෙම තමයි මේ සසල තුල ස්වභාවය යන්නේ එකයි. ඕවා තමයි විදුරන් වහන්සේ දේශනා කරන්න මොකද? ඔය කියන යම් කිසි කෙනෙක් පානාති පාතා වටවිරතෝ හෝති අදින්නා දාන වටවිරතෝ හෝති මේ ඔකම කියන කැමැත්තක් නෑ. කැමැත්ත අත්හැරලාගෙන ඉවරයි. දහම් දැකපුහම ක්‍රියාව සම්පූර්ණ අත්හැරින්ද නිදහස ලැබිලා තියෙන අවස්ථාවේ හැටියට තියෙන අත්හැරලෙයි. එහෙම නැත්නම් අර කුකුල මිත වැද්දාගේ විරිඳ ඔක්කොම දුන්නු විතරත් හදලා දෙනවා. ඔක්කොමත් හදලා දෙනවා. මත් දිනාපුවාම හදලා කපලා ඔක්කොම ගලන් ගිලක් දෙනවා. තමුණු මොනවා හරි කාල ජීවත් වෙලා දුවිච්ච දෙයක්. එහෙම ජීවත් වෙනවා නම් සෝවාන් ගිලා. මොනවා කරන්නද? අන්න වහල් වැ මේ හැටි. ඉතින් එහෙම කෙනා බයින්ද බෑ. ඒ නිසා බුදුරන් වහන්සේ ශ්‍රී ලංකාවේ කෙනෙක්ගේ චර්යා හටාවෙන් හෝ කෙනෙක් දිහා බලලා කෙනෙක් මයින්වා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක මාහෝ මාවැන්නේ කරන වැඩක්. මාවැන්නේ කියන්නේ බුදුරන් වහන්සේ මාවැන්නේ කිව්වේ තවත් තථාගතයන් වහන්සේ නමක් මිසක් තව විනෝතරා බුදුරයන් වහන්සේ නමක් කරනවා මිසක් තව කෙනෙකුට කරන්න බෑ. එහෙනම් කෙනෙක් විචේතනය කරන්න යන්න එපා. විවිධාකාර අදහස් වල කෙනෙක් විවිධාකාර ස්වභාවයෙන් ඉන්න පුළුවන්. ඊ අභ්‍යන්තරයේ දකින්න බෑ ලෝතරා බුදු කෙනෙකුට මිසක්. එතන තමන් තමන්ගේ වැඩේ කරගෙන විදෙන්න බලන අනුවිචිනේ කරන්න නොගී. ඒකයි ක්‍රමී. ඉතින් තේරුම් අරගන්න මාංශ වක්ෂණේ නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඕම ඔය කියන දස අකුසල් තමයි ආම ගන්ධේ. මාංශ වක්ෂණේ කියන වචනේට බුදුරණන් වහන්සේ දේශනා කළ ආම ගන්ධ සූත්‍රයේ ගත සූත්‍රයක ආම ගන්ධ බ්‍රාහ්මණයාට. ආම ගන්ධ බ්‍රාහ්මණයාගේ අදහසක් තිබුණා. මත් මාංශ කියන්නේ ආම ගන්ධේ. ආමාශයේ ගන්ධය නැත්නම් බඩේ තියෙන ගඳ තමයි අසූචි ගඳ. වමනේ ගඳ. වමනයක් අසූචියක් හා සමානයි. මස් මාංශ කියන ඒවා. ඒ බවුණගේ නිගමනිය. බවුණගේ දෘෂ්ටිය. කවුරු හරි මස් මාංශ කනවා නම් ඔව් වමනේ කනවා අසූචි කනවා. එයාගේ වන ඕකයි. ඒක තමයි ආම ගන්ධය කියන්නේ. ඒ නිසා මොකද කරන්නේ? ආම ගන්ධ බ්‍රාහ්මණයා කියන නමක් හැදුවා. ඉතින් එයා කවුරු හරි එක කතා කරන්න ගියාම කතා කරන්නේ ආමගන්ධ කණේ කිද්ද? මට ආයි කතා කරන්න ඕනේ නැහැ. ඒක කිව්වහන් ඉතින් මොනවද ආමගන්ධ කියන්නේ? මස් මාළු. ආමගන්ධ කණේක අසූචි කණේක එක්කලා මම කතාවක්. ඌ අසූචි කණේ කිද්ද? කවුරු හරි තර්කේ වාදිනේ හරි කවුරු හරි කතා කරන්න ආවොත් තේරිම වහන්නේ ආමගන්ධ බ්‍රාහ්මණයා ඔබ තමයි. අපේ වාසය කියන එක අසූචි කණවා. අසූචි කණේ කියලා කතාව මුකුත් බයි නැහැ. ඒ වගේ තමයි ආමගන්ධ ගන්නවා. ආමගන්ධ ගන්න ක්‍රමයි කතාව. මොනවාද ආමගන්ධ කියන්නේ? ආමගන්ධ කියන්නේ වාස්මාලු. දැන් ඔය ආමගන්ධ බ්‍රාහ්මණයාගේ දෘෂ්ටිය ඕක. ලෝකෙ කිව්වෙත් ඔය බලන්න. ඔහොම කරගෙන ගිහිලා ඉතින් මොකද කරන්නේ? බුදුරන් වහන්සේ එයාගේ ගෝලියෝ 100 ගානක් හිටියා. දැන් ඉතින් ඔය කතාවේ ඊළොළු ඉවත් නෙමෙයි මොනව හරි අරගන්න විදිහ කවදාවත් මත් මහසීම ගැනීමක් නැහැ. ඒක තමයි ඒගොල්ලෝගේ ධර්මයේ සාරය හැටියට ගන්න. මේ වගේ කටයුතු කරගෙන මොකද කරන්නේ එනකොට? බුදුරන් වහන්සේ ඒ බ්‍රාහ්මණයන්ගේ ගම් ප්‍රදේශයට වැඩිය කාලෙක ඒ ගමේ ඉන්න මිනිස්සුන්ටත් ওই ප්‍රශ්නයට ආමගන්ධ බවුණා දුන්න අදහස තිවිලා ඉතත් ඒ අය තහනවා. ඒ බවක් ගෞතමී ආමගන්ධ ගන්නවා. මේ ආදී වශයෙන් අහනවා. ඉතින් අහනකොට මොකද කරන්නේ? බුදුරන් වහන්සේලා ගියා. බුදුරන් වහන්සේ ඒ අයට යථා ධර්මයේ දේශනා කළා වෙනවා. ආමගන්ධය කියන්නේ මස් මාංශ නෙවෙයි. ආමගන්ධය කියලා කියන්නේ මොකද්ද? අභ්‍යන්තරයේ කිලිටි භාවයට පත් කරන යම් කිසි කහටක් තියෙනවා. ඒ වගේම කුණක් තියෙනවා මේ කය කියලා. කය නැමැති කුණ සුද්ධ කරන්න බෑ. මොනවා කෑවන්නෝ කෑවා. සුද්ධ කරන්න ඕන දෙනක් තියෙනවා. කරන්න පුළුවන් එකක් තියෙනවා. ඒ තමයි මේ ඇතුළු කරගෙන පහළින් යම් හිතක් ඇත්නම් අනිත්‍ය අසුද්ධතාවය දුරු කරන්න පුළුවන්. ලෝභයේ දේශයේ මෝහයේ යන යමක් ඇද්ද මෙන්න මේකයි කුණ. මෙන්න මේකේ අසුචිය කියන්නේ වටිනවා. යමේ තුල මෙන්න මේ තුල හට ගන්නවා නම් කරන කෙනෙ හිතන දේවල් තුනි. ඔන්නහු ආමගන්ධයේ කන කෙනේ පරිවෝ කරන කෙනෙක් කියලා කියන්නේ වරිනවා. මස් මාංශවා කලබෝණේවත් ආමගන්ධ කියන එක මුලාවා. ඔය ක්‍රමයේ විග්‍රහ කරලා යනකොට අර එක එක හිතුව ගෝලිය ඔක්කොම එකම මෙච්චර කල් අපි සවැටිලා හිටියා. අපි සුද්ධ කළ යුතු එක දන්නේ නැහැ. අසුද්ධ කරගෙන ඉන්න එක දන්නේ නැහැ. දැන් තමයි සුද්ධ කළ යුතු හිත කියන එක දකින්නෙත්, ඒකේ අවශ්‍ය ක්‍රමයේ දකින්නෙත්. අපිට වැඩක් නැහැ. මහපී බ්‍රාහ්මණයාගට ගිහිල්ලා අපි එතන මහණේකෝ කියලා බුද්ධ ශාසනයේ පැවිදීන. අර බවුණායි පිරිස. අවසානයේදී මේ බවුණාව මගේ පිරිසටත් මොකද වුනේ? දැන් පිරිසක් නෑ, කවුරුවත් නෑ. මොකද කවුද මේක දැහැගත්තේ, කවුද රවට්ටගත්තේ, ආරංගිය කියලා බලන් ඉනකොට ඔක්කොම ආරංචි වුණා. මේ පිරිස බවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකය වෙලා. පස්සේ මේ ආවකන්ද බ්‍රාහ්මණයා මං හොඳයෙන් කතා කරලා එන්නම් කියලා බුදුරන් වහන්සේ හැබෙල්ලා කියලා කියනවා. බවත් ගෞතම අසුචි කරනවා නැන ආවකන්ද කරනවා. මොකද ඔක්කොගේ වහගත්තා මත් මාස කර කෙනෙක්ද නායකය. අත එහෙම එකක් ප්‍රශ්නයක් උන්වහන්සේට නෑ. උන්වහන්සේට දානි දුන්නා, උන්වහන්සේ දානි අරගන්න. ඉතින් ඔය කියන ආවකන්දේ උන්වහන්සේ වර්ධනවා තමයි. මට ඒ ටික ඇති. මං අහන්නකෝ. ඔය අදහතින් තමයි බුදුරන් වහන්සේ ගිහින් ගිහිල්ලා හිටන් ඇහුවේ. අර බ්‍රාහ්මණය ඇවි. බෞද්ධ ගෞතමී ඔබ ආවකන්දේ වර්ධනවා කියලා මට ආරංචි. ඇත්තද? අද අපේ වාසාවෙන් කියන ඔබ වමන කරනවා, ඔබ අසූචි කරනවා කියලා ආරංචි. ඇත්තද කිව්වා වගේ අදහසක්. බබුණ ඔබම ආමගන්ධයේ කනගම ආමගන්ධයේ නෝගන මයෙන් අහනවා ඔබ ඔබ ආමගන්ධය කනවා කියන ඇත්තද කියලා. බුදුරන් වහන්සේ මෙහෙම උත්තරයක් දුන්නා. ප්‍රශ්නෙට ප්‍රශ්නික. අර බබුණට හරියට තරහා. මොකද බබුණ මහා දෘෂ්ටියක ඉන්නේ, හරි පිරිසිදු කෙනෙක් කියේ. ආමගන්ධය කියන්නේ මස් මාළු මිසක් වෙන දෙයක් නෙමෙයි කියේ. ඉතින් බබුණ ආලෙකට මස් මාස කන්න නැති එකනා හින්දා බොහොම ගෝපියෙන් අහනවා බුද්භාවත් ගෞතමයන් වහන්සේ ඇයි මෙහෙම නීච කරන්නේ, ඇයි මෙහෙම බොරු කියන්නේ? ඔබ ආමගන්ධයේ කන ගම ආමගන්ධයේ නොකන මට ඇයි ආමගන්ධයේ කන්නේ කියලා මයින් අහනවා. මේ ගැළපෙනවද ශ්‍රවණයකට මෙහෙම බොරු කියන්නේ? මෙහෙම නීච කරන්නේ ගැළපෙනවා? මේ මහරජා බුදුරන් වහන්සේට අපවාදයක් කරනවා. බුදුරන් වහන්සේ යනවා බබුණ ආමගන්ධය කියන්නේ මොනවද ඔබ? ඔබ ආමගන්ධය දන්නවද? මත්මාංශ ඥාමගන්ධකේ බබුණගේ දෘෂ්ටිය පිළිකලා. බබුණ මත්පාංශ නොකෑපු කෙනෙක්ගේ ශාරීරිය අරගෙන මෙන්න මේක පිළිහිදුවේ කියලා ඔබට කියන්න පුළුවන්. ඔය මත්මාංශ කන අය නොකන අය දෙන්නගෙන් පිළිහිදු වෙනවා නම් නොකන අය. ඒක පිළිහිදු වෙන මගක් නා. ඔය මත්මාංශ නොකන කෙනා ඒ කයි කොයි කැලේද පිළිහිදු? හේතුවද ඔබට කියන්න පුළුවන් එකක් තියෙනවා. කෙත් පිළිහිදු, ලොම් පිළිහිදු, නියපොතු පිළිහිදු, දත් පිළිහිදු, දහම් පිළිහිදු, මත් පිළිහිදු, නහර පිළිහිදු. කොයි කැලේද පිළිහිදු? පුළුවන් ද නොකන්දලා පිළිහිදු කරන්න කයි? පිරිසිදු කරන්න බැරි දෙයක් පිරිසිදු කරන්න පුළුවන් කියන දෘෂ්ටියක ඉන්න ඔබ අපිරිසිදුවෙන්ම ඉඳගෙන පිරිසිදුයි කියන මුලාවට පත් වෙලා නේද ඉන්නේ? ඔබ දැකලා තියෙනවද මේ අපිරිසිදු දේ? අපිරිසිදු දේවල් අහක් කරලා නම් පිරිසිදු වෙන්න ඕනේ. ඔබ කියන ක්‍රමයට නම් ගත අපිරිසිදු දේවල් වලින් මත් මාසයෙන් අපිරිසිදු නම් ඔය කහ කරලා පිරිසිදු කරපු කෙනෙක් නැහැ. හේතුත් නැහැ කියන්නේ. බබුණ පිරිසිදු කළ හැකි දෙයක් මේ අතරේ තියෙනවා. ඔය ගතලන් නෙමෙයි. ඔය ගත ඇසුරු කරන හිතක් තියෙනවා හැදෙනවා. ඔන්න ඕක නම් පිරිසිදු කරන්න ක්‍රමයක් තියෙනවා. ඕක අපිරිසිදු වෙලා තියෙනවා. මොනවද? රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන්. ඒ නිසා අන්නේ රාගයයි ද්වේෂයයි මෝහයයි යම් හේතුවක් නිසා ගොඩ නැගිනවනේ. අන්නේ ඒව තමයි අපිරිසිදු කරන දේවල් මුල. අන්නේ ඒවා කන්නේපා. උඹ ඒවා කනවා. උඹ මේ යථා දහමෙන් අහක වෙන කතාවක දෘෂ්ටියක වැඳිලා ඉඳලා උඹ රාගයේ භුක්ති විඳිනවා, ද්වේෂයේ මෝහයේ භුක්ති විඳිනවා කනවා නේද? බබුණ ඒකෙන් සිත අපිරිසිදු වෙනවා. පිරිසිදු කරන්න පුළුවන් සිත මොකෙන්ද? රාගක්ෂය කළා, ද්වේෂක්ෂය කළා, මෝහක්ෂය කළා හිත පිරිසිදු කළ හැකි. බබුණ මම ඔන්න ඔය ටික අහක් කළා පිරිසිදු වෙලා ඉන්න. උඹ ඒක පිරිසිදු වෙලා නැහැ. උඹ රාග සහිතයි, ද්වේෂ සහිතයි, මෝහ සහිතයි හේතු ඇතු ඔප්පු කරන්න පුළුවන්. ඉතින් අපිරිසිදු වෙලා ඉන්න උඹට මම කියන්නේ නැතුව වෙන මොකක් කියන්නේ? උඹ ආමගන්ධය ගන්න ගමන් ආමගන්ධ නොගන්න වගේ අහනවා, ආමගන්ධය ගන්නවා කියලා මං හැවිනම් ඔන්න ඔය හේතුව උඩයි. දැන් උඹ අහන්නේ මොකක්ද? හේතුඵල වල සම්බන්ධ නැති දෘෂ්ටිගත කතාවක් උඹ කියන්නේ. මෙන්න මේ ධර්මානුකූල සත්‍යය මෙන්න මේකයි. එහෙනම් යමක් යමක් නිසා රාගී දේසේ මෝහය හට ගන්නවා නම් අන්නේ ඒවා ආමගන්ධ කියලා දැනගන්න. එහෙනම් මොනවා නිසාද හටගන්න? ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර නිසා ආමගන්ධය හටගන්න. ආමගන්ධ භුක්තිය වුවයි. බොරු කේලම් පරසවචන ප්‍රලාප නිසා ආමගන්ධ භුක්තිය එනවා. ලෝභ තරහ මෝලකින අවිද්‍යා ව්‍යාපාද මිත්‍යාදීති නිසා ආමගන්ධය එනවා. බවුන දසාකුසල් වලට කියනවා ආමගන්ධය. ඒ සාවුන ආමගන්ධයෙන් අහක් වෙන්න ඕන නම් දසාකුසලේ වෙන් වියා. එතකොට උඹට සුද්ධ භාවයක් ලැබෙනවා. උඹේ හිත තුළ රාග නැති වෙනවා, ද්වේෂ නැති වෙනවා, මෝහ නැති වෙනවා, අනිදාල සුද්ධයි. ඔන්න සුද්ධ මාර්ගය. පිරිසිදු වෙන මාර්ගයේ තේරුම් අරන් ඒ මාර්ගය අනුගමනය කළා විමුක්තිය ලබා ගන්න බලපන්. මුලාවෙන් අත්හැරලා කිව්වහම බුදුරන් වහන්සේ කමා කරන්නේ බබුලත් වැඩි දුණා. දැන් අන්න ක්‍රමේ. ඉතින් අපි දකින්න ඕනේ හැම වෙලෙම මගේ හිත රාගීට, ද්වේෂීට, මෝහීට වැටෙන යමක් සිද්ධ වෙනවද මගේ? ඔන්නෝ න්‍යාය ධර්මයේ මුල් කරගෙන හිතන්න බලන්න පුරුදු වෙන්න. ඒකෙන් යම් තලකින් ඉවත් වෙලා ගියාම අන්තිමට මේ කටට රහට කඳ නැතික මේ පබ්නේයි. ඒ විලට පුත්‍ර මාස උපමා දේශනා කරපු එක තී කරලා සංගරත්තේ වත් වෙලා ලැබිච්ච දෙයකින් ජීවත් වෙලා හැකි තරම් දුරට අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මේ සියලු සංඛාරයන්ගේ ස්වභාවය විවිධාකාරයෙන් බලලා විවිධාකාරයෙන් විමර්ශනය කරලා විදර්ශනාත්මක තේරුම් ගන්න අසාරත්තේ වටහා ගන්න උත්සාහ කරලා අසාරත්තේ වැටිච්ච දාට කවුරුවා කියා දෙන්න ඕන නිවන් දකින්නේ කොහොමද කියලා අසාරත්තේ ප්‍රඥාව රෝචනලා වැටුණා නම් අනිත්‍ය දැක්කනම් දුක්ඛ දැක්කනම් අනාත්ත දැක්කනම් අත්හැරීම හැර නොයල්ම හැර මිදීම හැර තවත් ඔය පස්සේ ඉන්නේ වැලක් නෑ කියන ප්‍රඥාවේ දීතිගමනේ එයි. ඔය නිගමනේ නිවන් මාර්ග ප්‍රඥාවෙන් ලැබෙන්නේ. එතනින් හතමිදී. ඉතින් ඔය ටික තෝරගෙන මේ මාර්ගය කරන්නේ මේක ඉගෙන ගන්න දෙයක් නෑ. ඔකයි කරගන්න ඕනේ.